Honorable Sajith Premadasa, Leader of the Opposition, you have an allocation of 9 minutes.
ඉතින් කතානායකතුමනි අපිට පෙන්වලා දෙන්නේ කිව්වා අඩුම ගානේ එක දෙයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ක්‍රියාත්මක නොකරපු මම ඊට අංක 105ට හරවලා පෙන්වලා දෙන්න කැමති මේකේ පොරොන්දු වුණා අලුත් DSA එකක් Debt Sustainability Analysis එකක් යටතේ අලුත් කොන්දේසි සහිත IMF ගිවිසුමක් ඒක ක්‍රියාත්මක කරේ නැහැ පහුගිය රජයේ ක්‍රියාත්මක කරපු Debt Sustainability Analysis එක යටතේ තමයි අද මේ රජයත් ඉදිරියට යන්නේ ඔන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන්ම ක්‍රියාත්මක නොකරපු එක දෙයක් අපිට අභියෝග කරේ අඩුම ගාන එක දෙයක් පෙන්වලා දෙන්න තවත් බොහෝ දේවල් තියෙනවා මම කැමති දෙවෙනි දේ හැටියට පුන පුනාම වර්තමාන ජනාධිපතිවරයා වේදිකාවේ කියපු කතාව නැවතත් වරක් ඉදිරිපත් කරන්න විදුලි බිල 33%කින් අඩු කරනවායි කිව්වා 9000 බිල 6000 කරනවායි කිව්වා 3000 බිල 2000 කරනවායි කිව්වා 33%කින් විදුලි බිල අඩු කරලා සහන ලබා දෙනවායි කිව්වා දැන් එකපාරක් 15%කින් විදුලි බිල වැඩි කරලා දැන් හෙට අනිද්දාම විදුලි බිල වැඩි කරන්න හදනවා 6.8%කින් ඒ සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නේ නිසි පිරිවැය ගණනය කිරීමකින් තොරව ඒ නිසි ඉන්ධන සැපියුම් පිළිබඳව විනිවිද භාවයකින් යුක්ත වූ ගිවිසුම් වලින් රහිත මම අහන්න කැමති මෙච්චර ජනවරමක් අරගෙන 159ක් පාර්ලිමේන්තුවට පත් කරගත්තේ IMF එක කියන පදයට නටන්නද අද මේ රජයේ IMF එකේ රූකඩයක් බවට පත් වෙලා රටේ ජනතාව මේ රජයේ විශ්වාස කරලා විශාල ජනවරමක් ලබා දුන්නා ජනවරම ලබා දුන්නේ IMF එක කියන විදිහට රඟපාන්න නෙමෙයි ජනවරම ලබා දුන්නේ IMF රාමුව තුල වෙනසක් ඇති කරගන්න දැන් 2028 සිට බිලියන 5ක් ඇමරිකන් ඩොලර් මිලියන 5000 ණය ගෙවීම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා දැන් මොකද්ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අපේ රටේ ආයෝජන පරිසරය පිළිබඳව කියන්නේ 2025 ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමට් ස්ටේට්මන්ට් අඩුපාඩුකම් රසක් පෙන්වලා දෙනවා මිශ්‍ර සංඥා ලැබෙනවා ප්‍රතිපත්ති ආපහු හැරවෙනවා ආයතනික සහ නිලධාරීවාදී අසාර්ථකත්වයන් තිබෙනවා නියාමන කටයුතු පිළිබඳ කල්තවා අනාවැකි පළ කිරීමේ නොහැකියාව තිබෙනවා විනිවිද භාවය සහ පාලනය පිළිබඳ ගැටලු තිබෙනවා ව්‍යූහාත්මක බාධක තියෙනවා රාජ්‍ය ආයතනවලට අදාළ බර ලොකු ගැටලුවක් විශේෂයෙන්ම ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වීම සඳහා ගැටලු රැසක් තිබෙනවා කියන එක අපිට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපේ රටේ ඇඟලුම් අපනායන ප්‍රතිශතාත්මකව බැලුවොත් විශාලතම ගමනාන්තයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ අපිට කියනවා අපේ රටේ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නැහැ කියන කාරණා. ඊළඟට ලෝක බැංකුව මොකක්ද කියන්නේ? ලෝක බැංකුව කියනවා අපේ රටේ දරිද්‍රතාවය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. දරිද්‍රතා කම්පන සමාජයේ නිර්මාණය වෙලා තිබෙනවා. සැබෑ වැටුප් සහ ශ්‍රමවලකා සහභාගිත්වය 2019ත් එක්ක සංසන්දනය කරනකොට පහළ මට්ටමකලු තියෙන ගෘහයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අර්බුදකාරී තත්වයක තිබෙනවා. ශ්‍රම වෙළඳපොළ යථා තත්වයට පත්වීමේ මන්දගාමීත්වයක් තිබෙනවා. රැකියා උත්පාදනයේ දුර්වල මට්ටමක තිබෙනවා. පෝෂණ ඌනතාවය ඉහළ මට්ටමක තිබෙනවා. ආහාර මිල ගණන් නොකඩවාම ඉහළ මට්ටමක පවතිනවා. දුප්පත් පවුල් වලට වඩා ධනවත් අයට වඩා සමාවෙන්න ධනවත් පවුල් වලට වඩා දුප්පත් අය තුන් ගුණයක් වැඩියෙන් ආහාර සඳහා වියදම් කරනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ උද්දමනය වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම දරිද්‍රතා රේඛාවට වගේම දරිද්‍රතා රේඛාව තුල වගේම දරිද්‍රතා රේඛාව ආසන්නව තවත් විශාල ප්‍රමාණයක් අපේ රටේ සිටින Center for Poverty Analysis කියනවා 50%කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ දුප්පත්කමින් පෙළෙනවායි කිය. ඉන්න මේ වගේ තත්ත්වයක් තුල අපි හිතලා බලන්නට ඕන. අපිට සතුටු විය හැකි ඍජු විදේශ ආයෝජන අපේ රටට ලැබෙනවා. අපේ රටේ අලුත් ව්‍යවසායකින් බිහි වෙනවා. විරකියා පෝලිම අඩු වෙනවා. ජනතාවගේ අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. දුප්පත්කම තුරන් කිරීමේ නිසි වැඩපිළිවෙලක් තිබෙනවා. අපනයන ප්‍රවර්ධනය ගැන අපිට සතුටු වෙන්නට පුළුවන්. මේ කරුණු කාරණා දිහා බැලුවහම ඉතාමත්ම පැහැදිලි 2028 ඇමරිකන් ඩොලර් මිලියන 5000ක් බිලියන 5ක් ගෙවීමේ තත්ත්වය වාර්ෂිකව ක්‍රියාත්මක වෙනකොට අපිට මේ යන විදිහට මේ ආකාරයටම නම් යන්නේ අපිට අභියෝග ගණනාවකට අභියෝග රැසකට මූණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අද දවසේ කරුණු කාරණා ඉදිරිපත් වුණා මේ ජිනීවා යෝජනාව පිළිබඳ. මේ ජිනීවා යෝජනාවේ ඒ කෙරුණු වාද විවාද සාකච්ඡා තුළ අපිට අහන්නට ලැබුණා රටවල් 47කින් 43ක්ම අපේ රට පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව බොහොම සුභවාදීව කතා කරයි කියලා. දැන් අපිට අහන්න තියෙන්නේ ජිනීවාවල රටවල් 47න් 43 සුභවාදීව කතා කරානම් ඉදිරිපත් කරපු යෝජනාවට අපි රටක් හැටියට විරුද්ධ වුණා නම් ඇයි අර අපිට සුභවාදීව කතා කරපු රටවල් 43 අපට පක්ෂපාතී රටවල් හැටියට ඡන්ද බවට පරිවර්තනය කරන්නට අපිට බැරි වුණේ ඇයි? මොකද මේ සභාවෙම කිව්වා රටවල් 47න් 43 රට ගැන හොඳට කතා කරයි කියලා, අපේ මාතෘභූමිය ගැන, ශ්‍රී ලංකාව ගැන. හැබැයි යෝජනාව පිළිබඳව ඡන්දයකට ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි යෝජනාවට විරුද්ධයි කියලා ප්‍රකාශ කරා. ඇයි අපිට පක්ෂපාතීව කතා කරපු රටවල් 43 ශ්‍රී ලංකාවට පක්ෂපාතී ඡන්ද 43ක් බවට පත් කරගන්නට අපිට බැරි වුණේ? මල් ළඟ තියෙනවා මේ රටවල් 47. ඇල්ජීරියාව, බෙනින්, බුරුන්ඩි, කෝට්ඩවෝ, කොංගෝ, ඉතියෝපියා, ගැම්බියා, ගානා, කෙන්යා, මලාවි, මොරොක්කෝ, සවුත් අප්‍රිකා, සුඩාන්, බංගලාදේශ්, චයිනා, ඉන්ඩොනීසියා, ජපාන්, කුවේත්, මාල්දීව්ස්, මාර්ෂල් ඓලන්ඩ්ස්, කටාර්, රිපබ්ලික් ඔෆ් කොරියා, තායිලන්ඩ්, වියට්නාම්, කර්ගිස්තාන්, මාල්දීව්ස්, ඇල්බේනියා, බල්ගේරියා, සයිප්‍රස්, චෙච්නියා, ජෝර්ජියා, නෝර්ත් මැසිඩෝනියා, බොලිවියා, බ්‍රසිල්, චිලි, කොලම්බියා, කොස්ටරිකා, කියුබා, ඩොමිනිකන් රිපබ්ලික්, මෙක්සිකෝ, බෙල්ජියම්, ෆ්‍රාන්ස්, ජර්මනි, අයිස්ලන්ඩ්, නෙදර්ලන්ඩ්, ස්පෙයින්, ස්විට්සර්ලන්ඩ්. එතන මේ රටවල් 47න් 43ක් අපිට පක්ෂපාතීව කතා කරන්න. ඇයි මේ 43 අපිට පක්ෂපාතී ඡන්ද බවට පත් කරගන්නට බැරි වුණේ? දැන් බලන්න එතනින්ම පේනවා අපේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ තිබෙන බරපතල දුර්වලතාවය, බරපතල දුබලතාවය. මම මේ සභාවේ අවධානය යොමු කරන්නට කැමති 2009 යුද ජයග්‍රහණයකින් පසුව ශ්‍රී ලංකාවට පුළුවන්කම ලැබුණා යෝජනාව ජයග්‍රහණය කරන්න. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 29යි විරුද්ධව ඡන්ද 12යි. මොකද ප්‍රධානතම හේතුව? ඉතාමත්ම සාර්ථක ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන නිත්‍ය නියෝජිත සමාවෙන්ද ඒ මානව හිමිකම් ශේෂ්ත්‍රයේ බහරව කටයුතු කරපු දයන් ජයතිලක මැතිතුමා, ආචාර්ය දයන් ජයතිලක මැතිතුමා. ඒ තනි ශක්තිය තුල අපේ රටට පක්ෂපාතීව ඡන්ද 29ක් ලබාගෙන ඒ විරුද්ධව වැටුණු ඡන්ද 12ක් එක්ක අපිට ඒ යෝජනාව දිනා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒක බරපතල ප්‍රහේලිකාවක්, පුදුමාකාර දෙයක්. රටවල් 43ක් අපේ රට ගැන හොඳ කතා කරලා, හොඳ කතා කරා නම් අපිට ඉන් තව පියවර කීපයක් ඉදිරියට ගිහිල්ලා ඒ අයගේ ඡන්ද 43 ලබාගෙන අපි රටක් හැටියට මේ යෝජනාවට විරුද්ධයි කියලා වාචිකව විතරක් කියන්නේ නැතුව අර 43 අපේ රටට පක්ෂපාතීව පරිවර්තනය කරගන්නට බැරි වුණේ ඇයි? මොකද ඒකට හේතුව? ඒක බරපතල ප්‍රශ්නයක්. එනිසා විශේෂයෙන්ම අඩුම තරමින් මේ මොහොතේදීව මේ අසාර්ථක භාවය පිළිබඳව අපි උගත් පාඩම් ටිකක් ඉගෙනගෙන අපි සූදානම් වෙන්නට ඕන රටක් හැටියට. රටටුව ජාති ભેදේ, ආගම් ભેදේ, වර්ග ભેදේ, වර්ණ ભેදේ, කුල ගෝත්‍ර පන්ති පක්ෂ ભેදේ තුරන් කරලා සජ්ජාතිකත්වය, ශ්‍රී ලාංකිකත්වය, අපේ එකමුතු භාවය, අපේ සහෝදරත්වය, අපේ ශක්තිය බවට පත් කරගෙන මේ රටේ පළවෙනි පන්තියේ, දෙවෙනි පන්තියේ, තුන්වෙනි පන්තියේ පුරවැසියන් කියන ඒ හැඟීම අපේ රටේ විවිධ ජන කොට්ටාසවල හදවත් තුලින් ඉවත් කරලා we are all together, අපි ඔක්කොම එකට ඉන්නේ, එක මවගේ, එක පියෙකුගේ දූ දරුවන් හැටියට සංහිඳියාව, අවබෝධතාවය, සහෝදරත්වය, එකමුතු භාවය, මේක අපේ ශක්තිය කරගෙන රටේ ප්‍රශ්න රට ඇතුළත විසඳමු යන තේමාව තුළ විනිවිද භාවයෙන් යුක්තව මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම අපහසු දෙයක් නෙවෙයි. අපි හරියට රට අභ්‍යන්තරය තුළ මේ සංහිඳියා ක්‍රියාදාමය ක්‍රියාත්මක කළොත් අපිට අනිවාර්යෙන්ම මේ වාර්ෂිකව ජිනීවා යන ඒ ප්‍රශ්නය අපිට අපේ රට තුළ, අපේ ඒකමුතු භාවය තුළ අපිට විසඳ ගන්නට පුළුවන්. රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා පැහැදිලි කරන්න, රටවල් 47න් 43ක්ම අපේ රට ගැන හොඳ කතා කරා නම් ඇයි ඒ කතා කරපු හොඳ ටික ඡන්ද 43ක් අපේ රටට පක්ෂපාතීව පරිවර්තනය කරගන්නට පුළුවන්කම නොලැබුණේ කියන එකට හේතුව මේ සභාවටත් රටටත් ඉදිරිපත් කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම නැවතත් තරක් මතක් කරනවා 2009 ඒ යෝජනාව ජයග්‍රහණය කරේ උසස් රාජ්‍යතාන්ත්‍රික සේවාවක් ආචාර්ය දයන් ජයතිලක මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු නිසා. අඩුම තරමේ එතුමාගෙන් හරි පාඩමක් ඉගෙනගෙන අපි රටක් හැටියට ඉදිරියට යමු. ස්තුතියි.
Yes, honorable member. Yes, deputy speaker. On Daily Mirror, Secretary to the Ministry of Public Security, Ravi Senaviratna, have revealed that the main conspirator behind Easter...
That was already brought to the notice of this House, Honourable Member.
Honourable Deputy Speaker, as a Catholic parliamentarian, I have been raising this issue. හරි කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. ඒතකොට මේ පාර්ලිමේන්තුවේදීම මේ රවි සෙනවිරත්න මහත්තයා කියනවා මේ මහමොලකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුව හඳුනගෙන තියෙනවා කියලා. ඒතකොට අපි දැනගන්න කැමති කවුද මේ මහමොලකරු කියන එක ගරු මේ නියෝජ්‍ය කතානායකතුමා පාර්ලිමේන්තුවට ඒක
already got brought in and made the notice on the house justice minister also spoke about it.